ගරු සුසන්ත දොඩාවත්ත මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි. ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්තිමය පුරෝකථනය, මූල්‍ය ඒකාබද්ධතාව සහ විනයගරුක ණය කලාපනාකරණය පිළිබඳ පැහැදිලි ඉදිරි දැක්මක් සහිත ජාතික ජනබලවේග රජයේ දෙවන අයවැය විවාදයට එකතු වීමට ලැබීම සතුටක් කියලා ප්‍රකාශ කරමින් මම මගේ කතාව ආරම්භයේදී මීට කලින් අදහස් දක්වපු විපක්ෂයේ මන්ත්‍රීතුමියගේ කියපු ඇතැම් කාරණා කිහිපයකට පිළිතුරු ලබා දීමට උවමනායි කියලා හිතනවා. ඇත්ත වශයෙන්ම එතුමියගේ කතාව අහගෙන ඉන්නකොට අපිට දැනෙච්ච දේ තමයි ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව කියවලාද, එහෙම නැත්නම් ඒ පිළිබඳ පරිශීලනය කරලාද මේ කතාව කරේ, ඒ ඉදිරිපත් කරපු තොරතුරු කුමන මූලාශ්‍රයන්ගෙන් ලබාගෙනද මේ කතාව කළේ කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. ඒ මතුවෙද්දී මට නම් දැනුණේ යම් මට්ටමක ව්‍යාකූලතාවයකින් කතා කරනවා කියලා. මොකද මම මේ අවස්ථාවේදී ඇගේ මුහුණු පොත පරීක්ෂා කළා. ඇය ඊයේ දවසේ මුහුණු පොතේ පළකිරීමක් කරනවා. අයවැය කතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න කරුණු තියෙනවා නම් ඇයට ඉදිරිපත් කරන්න කියලා ඇගේ සමාජ දාලේ පරිශීලනය කරන ඇගේ අනෙක් අයගෙන්. ඉතින් මම හිතනවා ඇය අද දවසේ මේ ඉදිරිපත් කරපු ප්‍රශ්න ඇය මේ ලේඛනයේ පරිශීලනය කරාට වඩා තුන්වන පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු එහෙම්මෙන් අහුලගෙන ඉදිරිපත් කරන කාරණාවක් කියලා. ඒ වගේම එතුමිය අවසාන මොහොතේදී ස්තුතිවන්තත් වුණා එතුමියගේ යෝජනාව පිළිඅරන්ති මේකට ඇතුළත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම එතුමිය මූණු පොතේ පළ කරලා තියෙනවා එතුමිය ඉදිරිසින් ඉදිරිපත් කරන ලද තවත් යෝජනාවකට මුදල් අනුමත වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ අයවැය සම්බන්ධයෙන් විවේචනයක් ගේනවද, අගේ කිරීමක් කරනවද කියන එක පවා හොයාගන්න බැරි වෙලා තියෙනවා. එක මොහොතකට මේක ඔවුන්ගේ පක්ෂ අතීත නායකයන්ගේ අයවැය යෝජනාවක් වගේ කියනවා, තවත් වෙලාවක මේක බැසිල් රාජපක්ෂගේ කබ්රාග එකක් වගේ කියනවා. ඒ කියන්නේ එක ස්ථාවරයක් නැහැ. ඇත්ත වශයෙන්ම නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, අපි අද මේ පාර්ලිමේන්තුවේ වටිනා කාලය මිඩංගු කරමින් සිදු කරමින් ඉන්නේ මේ රටේ ඉදිරි ආසන සඳහා ඒ අවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය වන අයවැය සම්බන්ධ වන විවාදය. හැබැයි ඉතාම කනගාටුවට කාරණාවක් විපක්ෂයේ මගින් එවැනි අයවැය විවාදයක් තුළින් මතුවිය යුතු හරයාත්මක විවේචනයක් විචාරකයක් නැගීමකින් තොරව ඉතාම බාල අවරගණේ අර කලින් මන්ත්‍රීතුමිය කිව්වා වගේම ගැලරිය චූන් කරන ආකාරයේ කතාවල් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන, ඔවැනි දේශපාලනික සංස්කෘතියක්, ඔවැනි දේශපාලනික හරපද්ධතියක් ප්‍රතික්ෂේප කරලා තමයි ජාතික ජන බලවේගය මේ රටේ බලයට පත් වුණේ. නිසා ජනතාව විසින් ඔවැනි අවරගණයේ දේශපාලන භාවිතාවක් ප්‍රතික්ෂේප කරලා ගෙදර යවපු විශාල කණ්ඩායමක් ඉන්නවා. නිසා ඒ අයට අත්වෙච්ච ඉරණම අද මේ ප්‍රධාන විපක්ෂය අත්කර නොගනිඳී කියලා අපි අපේක්ෂා කරනවා. ඉතින් කාර්ක සභා සභාපතිතුමියනි, අද දවසේ අපි මේ රජයේ දෙවැනි අයවැය ඉදිරිපත් කරන අවස්ථාව වන විට මේ රටේ මූල්‍ය ස්ථාවර භාවය මේ රජය විසින් තහවුරු කරලා තියෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? මේ පහුගිය 2024 සහ 25 වසරවල් දෙක සාපේක්ෂව සලකා බලනකොට අපි මුළු ආදායම රුපියල් බිලියන 737කින් වැඩි කරගෙන තිබෙනවා. ඒ වගේම අයවැය හිඟය රුපියල් බිලියන 500කින් අඩු කරගෙන තිබෙනවා. 2020 වසරේ 114ක්ව පැවතිච්ච අයවැය හිඟය 2025 වෙනකොට 4.5 දක්වා අඩු කරගෙන තිබෙන තත්ත්වයක් තුළ තමයි අපි මේ අලුත් අයවැයට ගිහිලා තියෙන්නේ. ඒ වගේම අපගේ අපනායන ආදායම ඩොලර් බිලියන 8.5 ඉඳන් ඩොලර් බිලියන 9.1 දක්වා මේ වසර දෙක තුලදී වැඩි කරගෙන තිබෙනවා. ඒ වගේම සේවක ප්‍රේෂණ ඩොලර් බිලියන 4.8 ඉඳන් 5.8 දක්වා වැඩි කරගෙන තිබෙනවා. සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 2.3 සිට 2.5 දක්වා වැඩි කරගෙන තිබෙනවා. ඒ වගේම ආදායම් සහ ප්‍රදාන
රුපියල් ට්‍රිලියන 2.9 ඉඳන් ට්‍රිලියන 3.8 දක්වා වැඩි කරගෙන තිබෙනවා. මේ ආකාරයෙන් ජනාධිපතිතුමා තමන්ගේ අයවැය කතාවේදී දීර්ඝ වශයෙන් 2024 වසරට සාපේක්ෂව මේ රටේ ආර්ථිකය කොයිතරම් ස්ථාවර මට්ටමකට ගෙනහැල්ලා තියෙන එක තියනවාද කියන එක සම්බන්ධයෙන් කරුණු දැක්ුවා. ඒ සම්බන්ධයෙන් මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ අයවැය යෝජනා හරහා ඉදිරි වසර තුල මේ රට අලුත් මාවතකට ගෙන යෑ මේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. මම හිතනවා ඒව සම්බන්ධයෙන් මේ විවාදය තුල කරුණු සාකච්ඡා කිරීම වඩා වැදගත් කියලා. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම විශේෂයෙන් සංචාරක කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරනවා. මොකද 2024 වසරේදී සංචාරකයන්ගේ පැමිණීම තියෙන්නේ 13,62,668යි. මේක අපි 2025දී 15,66,532ක් වශයෙන් 2,03,855ක වැඩිවීමක් අපි දකිනවා. ඒක ඉපයීම් විදිහට ගත්තොත් ඩොලර් මිලියන 828ක වැඩිදුර ඉපයීමක්. එතකොට මේ තත්ත්වය ඇතුලේ මෙවර ඉදිරිපත් කරන අයවැය යෝජනාව ඇතුලේ මොනවද යෝජනා කරලා තියෙන්නේ මේ සංචාරක කර්මාන්තය ඉහළ රැංවීම සඳහා? ජාතික ජනබලවේගයේ රජය 2030 වන විට ඩොලර් බිලියන 8ක් දක්වා සංචාරක කර්මාන්තයේ ආදායම ඉහළ රැංවන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ අතර තියෙනවා ගරු කාර්ක සභා සභාපතිතුමියනි, සෝබා දහම ඓතිහාසික උරුමයන් සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථානයන් වශයෙන් දියුණු කිරීම සම්බන්ධයෙන් කරන ලද යෝජනා, විශේෂයෙන් හැමිල්ටන් ඇල මීගමු කලපුව සංචාරක කලාපයක් විදිහට කොහොමද අපි දියුණු කරන්නේ? මොකද අපි දන්නවා විදේශ රටවල්වල කොහොමද නාගරික ඇල මාර්ග සංචාරක කර්මාන්ත සඳහා ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ කියලා. ඒව හරහා රෙස්ටෝරන්ට්ස් වෙන්න පුළුවන්, වෙනත් ව්‍යාපාර මේ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කොහොමද යොදාගෙන තිබෙන්නේ කියලා, ඒ සඳහා රුපියල් මිලියන 3500ක මුදලක් මේ අයවැයෙන් වෙන් කරන්න තීරණය කරලා තියෙනවා, යෝජනා කරලා තියෙනවා. ඒ වගේම ඌව පළාත, හපුතලේ බෙරගල ඉදල්ගස්හින්න මේකේ තියෙන විශේෂ සංචාරක ආකර්ෂණීය කලාපයක් විදිහට හඳුනගෙන ඒවා යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා යෝජනාවක් කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්නවා රජයට අයත් සංචාරක බංගලා 900ක් පමණ හඳුනාගෙන තිබෙනවා මේ රජය පත්තුනාට පස්සේ ඌන උපයෝජිත ස්ථාන වශයෙන්. මේමයේ පහසුකම් සංවර්ධනය කරලා දේශීය සහ විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවළක් සඳහා අවශ්‍ය පියවර රජය ගනිමින් තිබෙනවා. ඒ වගේම 2030 වසර වන විට මේ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය කරන පුහුණු නිපුණතා සහිත සේවකයන් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය හා එක්කාබද්ධ වෙලා ඒ අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරන්න තීරණය කරලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමා.
ඒ වගේම ගරු කාර්ක සභා සභාපතිතුමනි, අභ්‍යන්තර ගුවන් ගමන් සංචාරකයන් සඳහා අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න, සීගිරිය ත්‍රිකුණාමල මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම දැනටමත් අපි දන්නවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තියෙන තදබදය, මේ තදබදය අඩු කරගෙන මේක පුළුල් කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් කියන්න ඕනේ ගරු කාර්ක සභා සභාපතිතුමියනි, ඩිජිටල් සමාජයක් නිර්මාණය කිරීම රටක සංවර්ධනයේ මූලික ක්‍රියාවලියක් බවට පත්වෙච්ච ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අද දියුණු ලෝකයේ රටවල් වල ATM කාඩ් එක පාවිච්චි කරලා බස් එකේ කෝච්චියේ යන්න පුළුවන් තත්ත්වයක් තියෙද්දි තමයි අපි මෙවන් පසුගාමී තැනක ඉන්නේ. ඒ නිසා අපි මේ මුදල් නෝට්ටු පරිහරණය කිරීමකින් තොරව කොහොමද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරලා මේ ගෙවීම් කරන්න කියන එක දියුණු කිරීම සඳහා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල පියවරයන් ප්‍රමාණයක් මෙවර 2026 වසර සඳහා ඉදිරිපත් කරලද අයවැය හරහා යෝජනා කරලා තිබෙනවා. ඒ අතර ගනුදෙනු පිරිවැය ආවරණය කිරීම, පද්ධති වැඩි දියුණු කිරීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. QR කෝකේතේ හරහා ගෙවීම් කරනවා නම් රුපියල් 5000ට අඩු ගෙවීම් සඳහා පිරිවැයකින් තොරව ලබා දෙන්න යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම අද ලෝකේ දැන් අපි ඉන්දියාව ගත්තොත් ඉන්දියාව 2024 ඇමරිකානු ඩොලර් මිලියන 9174.5ක් උපයනවා ඩේටා සෙන්ටර් සරහා. අපි හඳුනගෙන තිබෙනවා ලංකාව තුල කොයිතරම් විභවතාවයක් තියෙනවද මේ ඩේටා සෙන්ටර් ස්ථාපිත කරලා. ඒක නව ආදායම් මාර්ග උත්පාදනය කර ගැනීමේ ක්‍රමයක් විදිහට මේ රට තුල පවත්වාගෙන යන්නේ කියලා. ඒ නිසා ගරු කාර්ක සභා සභාපතිතුමියනි මේ රටේ මිනිස්සු බැරිලා ඉපදිලා නැහැ. මේ මිනිස්සුන්ට මතකයි ඉන්ධන ටික ගන්න පොලිමේ හිටපු ගෑස් ටික ගන්න පොලිමේ හිටපු කාල. එවැනි කාලයක් පහු කරගෙන ඇවිල්ලා අද මේ රට සිනමා ශාලා පුරවැසියන්ගෙන් ඉතිරෙමින් යන තිබෙනවා. නාට්‍ය ශාලා පුරවැසියන්ගෙන් පිරී යමින් තිබෙන කාලයක ජනතාව නව බලාපොරොත්තු ඇති කරගෙන තියෙන යුගයක්. ඒ නිසා අපි විපක්ෂයට ආරාධනා කරනවා දේශ ප්‍රතිපත්තිමය දේශපාලනික නියැලෙමු. මේ අයවැය යෝජනාව සම්බන්ධයෙන් ඔබගේ හරයාත්මක දියුණු දේශපාලනික විවේචනය ගේන්න, විචාරය ගේන්න. මේ පත් වෙලා තියෙන්නේ එවැනි දියුණු හරයාත්මක විවේචනයක් විචාරයක් බාරගන්න පුළුවන් රජයක්. අපි ඒකට සූදානම්. ඒ නිසා මම්මගේ අදහස් දැක්වීම අවසන් කරනවා ගරු කාර්ක සභා සභාපතිතුමියනි. අවසාන වශයෙන් මාටින් ලූතර් කිං වරක කියනවා The ultimate measure of a leader is not where he stands in moments of comfort, but where he stands at time of challenge and controversy. ගරු කාර්ක සභා සභාපතිතුමියගේ නායකයෙක්ගේ සැබෑ ලෙස ඔහු පරීක්ෂාවට ලක්වන්නේ සුවපහසු මොහොතවල් තුල නොව ඔහු අභියෝගාත්මක මතභේදාත්මක තත්වයන් තුල ගන්නා ක්‍රියාමාර්ග තුලින්. ඒ නිසා අපි විපක්ෂයට කියනවා ඔබලා මේ රට බාරගත්තේ පාලනය කරේ සුවපහසු තත්වයන් තුල. අපහසු තත්වයන් තුල අපි බාරගෙන තමයි අද මේ රට ස්ථාවර කරලා තියෙන්නේ. මේ ස්ථාවරය ඉදිරියටත් ගෙන යාමේ වගකීම අපි දිවිහිමියෙන් ආරක්ෂා කරනවා කියන එක ප්‍රකාශ කරමින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.